හොඳයි සාදු. 2017 වසරේ 6 වෙනි මාසේ 1 වෙනිදා භාවනා වැඩසටහන. භාවනාවකින් අප සියලු දෙනාම අපේක්ෂා කරන දේ තමයි කාලික දුක නැති කරන්න. කාලික දුක, කාලික කියන්නේ කාලයේ වේදනා වූ දුක් නැති කරන්න. මේ කාලය තුල වාසය කරන එකට තමයි සංසාරය කියලා කියන්නේ. කාලය කියන්නේ අපි නිරන්තරයෙන්ම අතීත කාලය, අනාගත කාලය, වර්තමාන කාලය තුල සිටගෙන මෙනෙහි කරමින්, කල්පනා කරමින්, දුක් විඳිමින්, සැප විඳිමින් ගමන් කරන එකනේ මේ කාලය තුල වාසය කරනවා කියන්නේ. ඇයි එහෙම කරන්නේ අපි? අපේ ආධ්‍යාත්මයේ විද්‍යාව උපදවාගෙන නැහැ. ආධ්‍යාත්මයේ සිතන්නේ මෙහි සත්වයේ, මෙහි පුඤ්ජලයේ, මෙහි ආත්මයක්, මෙහි සත්‍යයක් තිබෙනවායි කියලා. මේ කාය පංචස්කන්ධය අල්ලගෙන වාසය කරනවා. සියලු සත්‍යයන්ගේ මෙහෙමයි. මේ පංචස්කන්ධය විලාගෙන වාසය කරනවා. මේක මගේ ආත්මයයි කියලා. මේක මට අයිති දෙයක් කියලා තමයි විලාගෙන ඉන්නේ. අනේ අවිද්‍යාත්මක වෙලා ගැනීමට කියනවා ස්වකීය ආත්මය නැමැති දෘෂ්ටියෙන් වෙලාගත් බැවින් සක්කාය දිට්ඨිය කියලා. ඒ වෙනුවෙන් අඬනවා, දුක් වෙනවා, වැළපෙනවා, දියුණු වෙනවා, ලාභ වෙනවා, අලාභ වෙනවා, කීර්ති ලබනවා, ප්‍රශංසා ලබනවා, නිନ୍ଦා අපහාස ලබනවා, අප්‍රියයන් එකතු වෙනවා, ප්‍රියයන් නැති වෙනවා. මේ සියලු අෂ්ටලෝක ධර්මයන් තුල මෙයා පෙරලි පෙරලි වාසය කරනවා. මොකද්ද හේතුව? අවිචා පත්‍යා සංකාර, අවිද්‍යාව හේතුවෙන්ම ගන්නා වූ දෘෂ්ටි නිසා, සංකල්ප නිසා, උපාදාන නිසාමයි මේ දේ සිද්ධ වෙන්නේ. අපි දුක් විඳින්නේ අපාතින් සිදුවෙන වැරදි වලින්මයි. අපි අතින් සිදුවෙන වැරදි වලින්ම දුක් විඳිනවා. මිනිස්සු අපායේ දුක් විඳින්නේ මිනිස්සුන්ගේ අතින් සිද්ධ වෙච්ච වැරදි වලින්. ඉතින් අපා දුකක් නැති වුණත් මේ ජීවිතයේදී දුක් විඳින්නෙත් අපේ අතින් සිදුවෙන වැරදි වලින්. ඒ කියන්නේ දෙයක් පවතින ස්වභාවය බාරගන්නේ නැතුව වෙනයන් ස්වභාවයක් අපි පතනවා නම්, හිතනවා නම්, ප්‍රාර්ථනා කරනවා නම් ඒ දේ වෙන්නේ නැහෙනි. ස්වභාවයක් අනුගමනය කරන්නේ ඒ ස්වභාවික න්‍යාය, ස්වභාවික ධර්මතාවය. ස්වභාවයක් අනුගමනය කරන්නේ අපේ බලාපොරොත්තුව. ස්වභාව ධර්මය නිරන්තරයෙන්ම පෙන්නුම් කරනවා මනුෂ්‍යයාගේ චින්තනය, බලාපොරොත්තු එතරම් වැදගත් නෑ, අපි වැඩ කරන්නේ අපිට ඕන විදියයි කියලා ස්වභාව ධර්මයේ නිරන්තරයෙන්ම පෙන්නවා. අපි කැමති විදියට වැස්ස තියෙන්නෙත් නෑ, මහ පොළොව තියෙන්නෙත් නෑ. කොටින්ම කියතොත් අපේ ශරීරවත් අපි කැමති විදියට තියෙන්නේ නෑ. එහෙනම් මේ ස්වභාව ධර්මයේ කියන එක පෙන්වුම් කරනවා. ඉතින් මේක සමහර ආගම්වල කියලා දෙනවා දෙවියන්ගේ කැමැත්ත කියලා. කමන්න ඒකට ඒ කෙටි කරලා ඒක ගත්තාම යම්කිසි දෛවමය ස්වභාවයක්. දෛවමය ස්වභාවයන් වලට කියනෝ දේව කියන ආකාර ආමන්ත්‍රණය කරනවා. දෛවමය ස්වභාවය හිරු දෙවියා, ඒක දෛවයේ ඒක ස්වභාවයක් පැවැත්මක්. සඳු දෙවියා, ඒකත් ස්වභාවික පැවැත්මක්. ආලෝකය දෙන නිසා ආලෝකය, සෞම්‍ය වූ ආලෝකය දෙන නිසා සඳු දෙවියා. වැස්ස ලබා දෙන නිසා ඒකටත් දෙවියා, වලාකුළටත් දෙවියා, ඊට පස්සේ වාතයටත් වා දෙවියා. එහෙමනම් මේ ස්වභාව ධර්මයේ තුල තියෙනවා ඒ දෙනවා කියන අර්ථයෙන් දේව, මරණවා කියන අර්ථයෙන් මායා. ලැබෙන දේවල් වලට දේවත්වයෙන් සැලකීමද, නැති කරන අහිමි කරන දේවල් වලට දුකට මාර කියන සංකම්පයෙන් ආමන්ත්‍රණය කරනවා. ඉතින් ඒකෙන් පෙන්නුම් කරන්නේ ඇතිවීම සහ නැතිවීම. ඇතිවීම සහ නැතිවීම වෙන කිසිවක් නැහැ. ඇතිවීමයි නැතිවීමයි පවතින්නේ. දැන් මේ අතර අපි කවුද? මේ අතර අපි කවුද? මේ ඇතිවීම සහ නැතිවීම වන ලෝකයේ තුල ජීවත් වෙන මේ තනත්තා කවුද? ඔබේ ඥානයේ අවබෝධයට පත් වෙලා ඇති මේ ලෝක ධර්මතාවයන් පිළිබඳව. නමුත් ඒ අවබෝධය ඔබේ ආධ්‍යාත්මය කරා ගෙනවිත් යථා අවබෝධයට පත් කරන තුරුම ඔබට සැනසීමක් නැහැ. ගොඩාක් දෙනෙක් දුක්ඛ සත්‍ය කියන එක අවබෝධ කරලා ඉන්නේ. ඒ කියන්නේ මේව දුකයි කියලා දන්නවා. ගොඩාක් දෙනෙක් බෞද්ධ පිරිස දුක්ඛ සත්‍ය පිළිබඳව අවබෝධයක් තියෙනවා. අනිකුත් දේව ආගම් වල ලබ්ධිකේ වගේ නෙමෙයි. බෞද්ධයා කියන කෙනා දුක්ඛ සත්‍ය සම්පූර්ණ වෙලා තියෙනවා. සම්පූර්ණ කෙසේ වෙතත් යම්කිසි අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධයක් තිබුණට දැන් ඊළඟට ප්‍රශ්නේ තමයි අපි හරියට ඉගෙන ගන්න ඕනේ මේ දුක කොහෙන්ද හැදෙන්නේ, කොහොමද හැදෙන්නේ. අර ග්‍රහකාරකයා දුක හදන කෙනා, ග්‍රහකාරකම් ගවේසන්තු කියන මේ ග්‍රහකාරකයා හොයන්න එපැයි. ග්‍රහකාරකයා හොයන්න ඕන. ගහකාරක දිට්ටෝසි, ගහකාරකය දකින්න ඕන. කවුද මේ ග්‍රහකාරකය කියලා කියන්නේ? මේ ගෘහය හදන කෙනා. ගෘහය හදන කෙනා කියන්නේ මේ දුක හදන කෙනා. මොනවද දුක කියන්නේ? පංච උපාදානස්කන්ධය හදන කෙනා. තව පංච උපාදානස්කන්ධය කියන්නේ තවත් විදිහකින් කිව්වොත් මොනවද? ඒ තමයි දෘෂ්ටි හදන කෙනා, සංකල්ප හදන කෙනා, මේ වචන හදන කෙනා, පුජ්‍යලත්වය ගොඩ නගන කෙනා තමයි මේ ග්‍රහකාරකයා. අන්න හොයාගෙන යන්න ඕන පින්නතුන්, කවුද මේක හදන්නේ? කවුද මේක හදන්නේ? කවුද මේ දුක හදන්නේ? අර කිසිවක්ම තේරෙන්නේ නැත්නම් ඔබ මෙතනින් තේරුම් ගන්න, කවුද මේ දුක හදන්නේ? කවුද මේ වේදනාව හදන්නේ? කවුද මේ සිහින මවන්නේ? ඒක ඔබ තුලින්ම ඔබ සොයා ගන්න ඕන. ඇත්තට කවුද මේ දුක හඳුවේ? ඔබේ ආධ්‍යාත්මය තුළින් මේක තේරුම් ගන්න ඕන. ගොඩාක් ලේසියට හදාගෙන තියෙන මිනිස්සු මට මේ දුක දුන්නේ අහවල් කෙනා. නෑ නෑ, අහවල් කෙනා නෑ මේ දුක දුන්නේ. ඔබයි හදාගත්තේ දුක. සමහර අය වැරදි විදියට මේ දුක මේ මව්පියන්ට පටවනවා. අම්මලා තාත්තලා අපි හදපු නිසා මේ දුක් විඳින්නේ කියලා. එහෙම පටවන්නත් එපා. විවාහයට පටවන මේ කසාදි නිසානේ මේ දුක. ඒකටත් බයින්නේ අම්මා තාත්තලාට. එහෙම පටවන්න එපා. වැස්ස නිසානේ දුක, පෑවුම නිසානේ දුක. නෑ. ඒව ස්වභාව ධර්මයේ තුල පවතින දේවල්. දුක තියෙන්නේ මානසිකත්වයක් තුළ. මේ මානසිකත්වය තුළ දුක හදන්නේ කවුද? මේකයි වෙන්නේ පින්නතුනේ. පළඟැටියෙකු වාගේ ආස්වාදයේ මුල් කරගත්ත පිනවීමක් කැමැත්ත මේ සත්වයාට මේ ලෝකයට ඇලීමක් හට ගන්නවා. දිගක් පළලක් බලන්නේ මේ සත්වයා ලෝකේ ඇලෙනවා. ඇලුනට පස්සේ මොකද වෙන්නේ? ආනේ ඇලෙනවත් එක්ක අනිත් පැත්තට යාව පිච්චෙනවා. ඉතින් මේ ලෝකේ ආදීනව නොබලා සිතන සිතුවිලි නිසා, පතන පැතුම් නිසා තමයි මිනිසුන්ට දුක. අවිජ්ජා පත්‍යා සංඛාරා. මේ සියලුම දුක් රස පහළ වන්නේ සංස්කාර කියලා කියන්නේ දුක් රසා. සංස්කාර කියන ධර්මයෝ නැහැ. මේ පුණ්‍යාභි සංඛාර වුණත්, අපුණ්‍යාභි සංඛාර වුණත්, අනින්ජාභි සංඛාර වුණත් පින්නතුනේ දුක නැති එකක් නැහැ. දුක් නැති කිසිවක් නැහැ. හැම එකක්ම දුකයි. දුක් රැස්සෙන් නැති එකක් නැහැ. සංස්කාර කියලා කියන්නේ අතිශයින්ම දුක් රැස්සෙන දෙයක්. ඉතින් ඒ නිසා ඒ මොනතරම් දුක් රැස් වුණත් මේ දුක ඉක්මවන්න බැරි ප්‍රශ්නේ මේ සත්වයාට තියෙනවා. ඒ කියන්නේ ඒ ශක්තිය නැතිකම. දැන් ඔබට කිව්වොත් මහා සාගරේ පෙන්නලා මෙතන ඉඳලා ඉන්දියාවට පීනන්න කියලා, ඔබේ මනසට ඇති වෙන හැඟීම මොකද්ද? ඇති වෙන හැඟීම තමයි මට මේක පීන ගන්න බෑ, මාව ගිලේ කියලා, මාව මැරෙයි, මේකට පීන ගන්න බෑ කියලා. අන්න ඒ වගේ තමයි පින්නතුරි. මේ මමත්වයේ කියන්නේ අභියෝගයන් ඔබ ඉස්සරහට එන්නේ අර මෙතන ඉඳලා ඉන්දියාවට පීනන්න තියනවායි කියනවටත් වැඩියේ බරපතල විදියට. බරපතල විදියට එන්නේ. ඒ අභියෝගේ ජය ගන්න ලේසි වෙන්නේ නෑ. එහෙමනම් දැන් ඔබට තේරෙන්න ඕන මේකේ තියෙන බොහොම ගැඹීරත්වය. අපි තුලම අපේ මේ මමත්වය දුක් රස ඉක්මවන එක සාගරය වගේ ප්‍රශ්නයක්. මේක මහා පුදුම විදියේ ගැටලුවක්. තව කෙනෙකු විසින් තවත් අභියෝගයක් බාර ගැනීම ඒක ලේසි දෙයක්. පුජ්‍යලයෙකු විසින් මෙතන ඉඳලා ඉන්දියාවට පීනා යෑම කියලා ලංකාවේ ඉඳලා ඒ අභියෝගේ ලේසි දෙයක් කියලා හිතෙනවා. නමුත් මේ තමා තුළ සිටගෙන තමා තුළින් නිදහස් වීම කියන අභියෝගය ඊට වඩා බරපතල අභියෝගයක්. ඉතින් මේ දේශනා ශක්තියෙන්, කල්යාණ මිත්‍ර උදව්වෙන්, බුද්ධානුශාසනාවෙන්, ආර්ය මහා සංඝරත්නයේ පරම්පරාවෙන් ලැබුණු අත්වැලේ තියෙන ප්‍රාතිහාරයෙන් කෙනෙක් එගොඩ වෙනවා. නමුත් මේ එගොඩ වෙන්නේ යන අයත් එගොඩ වෙච්ච අයත් තේරුම් ගන්න ඕන මේක මහා දුර්ලභ ප්‍රාතිහාරයක්. මේක මහා දුර්ලභ සිද්ධියක්. ඒක ලේසි දෙයක් නෙමෙයි, ලේසි පහසු දෙයක් නෙමෙයි. කෙනෙක් මේ අභියෝගේ ජය ගන්නවා නම් ඒ අතිශයින්ම භාග්‍යවන්ත වූ, පුණ්‍යවන්ත වූ, සංසාරේ පාරමී ධර්ම පිරුණු පිරිසක්මයි. එහෙම නැති අය මේ අභියෝගේ බාරගන්නේ. ලොකු කාය ශක්තියක්, බලයක් තියෙන කෙනෙක් තමයි මෙතන ඉඳලා ඉන්දියාවට පීනන්නම් කියලා ලෑස්ති වෙන්නේ. ඒ වගේ තමයි මේ අභියෝගේ බාරගන්නෙත් ඉතාම සුළු පිරිසක්. සසර පාරමී බලයක් නැත්තම් එයාට හිතෙන්නේ නැහැ මම මේ භවයේදීම සෝවාන් මාර්ගඵලයක් ලබනවා, සත්‍ය අවබෝධය කළා තමයි ධර්ම අවබෝධය මම කරගන්නවා කියන ඒ මහා වීරිය උපදින්නේ සුදුසුකම් තියෙන අයට විතරයි. සුදුසුකම් තියෙන අයට විතරයි. අතිශයින්ම සුදුසුකම් තියෙන්න ඕන. ඒ නිසා ඒ සුදුසුකම් මත තමයි තමන්ව ගොඩ වෙන්න හැකියාව තියෙන්නේ. දැන් ඉතින් මෙතන ඉන්න පින්නතුන්ට එහෙම උනන්දුවක් තියෙනවා කියන්නේ සත්‍ය අවබෝධය වෙනුවෙන්. ඒ කියන්නේ ඔබේ පාරමී බල පිරීලා තියෙනවා. ඒකයි ඔබට මේ අභියෝගේ ජය ගන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙන්නේ. එහෙමනම් ඔබට පුළුවන් ඒකාන්ත වශයෙන්ම මේ අභියෝගය ජය ගන්න කටයුතු කරන්න. කොහොමද කටයුතු කරන්නේ? හැම විටම තමා පිළිබඳව තමා හොඳ අවබෝධයෙන් සිටිය යුතුයි, සිහියෙන් සිටිය යුතුයි. ඊට පස්සේ තමා යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද කියලා ඊළඟ ගැටලුව තියෙනවා. තමා යනුවෙන් අදහස් කරන්නේ තමන්ගේ පැවැත්මේ තිබෙන සියල්ල කියලා කිව්වොත් හරි. ඒ කියන්නේ හුදෙක් අවදීන් හැමදේම බලාගෙන ඉන්න කියන එකම නෙමෙයි. අත්ත වශයෙන්ම මේ පුජ්‍යලත්වය කියන්නේ මොන වගේ සතෙක්ද කියලා හඳුනගන්නකො. අපි මේ හරක බලා ගන්න කියලා කිව්වහම එයා බලාගෙන ඉන්නවද හරක තියෙන අඩි ගන්න, හරක කම්පොට ගන්න එක, හරක දනකොල කන එක බලාගෙන ඉන්නවද? නෑ. ඒකේ අදහස් වෙන්නේ මේ හරක මෙතනින් පැනලා යයි කියලා, මෙතනින් ලිහාගෙන යයි කියන වගේ බලා ගන්න කියන එකනේ මෙතන කියන්නේ නේද? එයාගේ ආරක්ෂාව. අර ඒ වගේ අපි මේ පොඩි අර පටු දෙයකට කොටු වෙන්නේ නැතුව සමස්ත ආරක්ෂාව. ඒ වගේ අපි මේ මමත්වයේ කියන පුජ්‍යලයා පිළිබඳව සමස්ත අවබෝධය ලැබෙනවා. මොන වගේ හැසිරීම් තියෙන, මොන වගේ ලක්ෂණ ගන්න, මොන වගේ හැඩ ගන්න, මොන වගේ වෙනස්කම් ගන්න, මොන වගේ දුක් වෙන, මොන වගේ සතුට වෙන, මොන වගේ දුක් කාලයක් පවතින, කොච්චර කාලයකින් ප්‍රහාණය වෙලා යන, දුක් රැස් වෙන, දුක් නැති වෙන, දුකට හේතු වෙන, දුක නිරුද්ධ වෙන හැටි හොඳට දකින්න ඕන. සතා හොඳට අවබෝධයට ගන්න ඕන. ඒ ආශ්‍රේ කරි ආස්ති කරි දමණය කරන්න ඉස්සෙල්ලම ගත්ත ගමන් ඒ පුජ්‍යලයා කරන්නේ ඒ හස්තියා පිළිබඳව, ඒ අශ්වයා පිළිබඳව හොඳට තේරුම් ගන්නෝ. මොන පරම්පරාවේ එන්නේද? මොකද්ද මේ සත්වයාගේ පරිසරය? කැමැති අකමැති, රුචි අරුචිකම් තේරුම් ගන්නෝ. ආන් ඒ වගේ ඔබ තේරුම් ගත යුතුයි මේ මම නැමැති සත්වයා කුමන ස්වරූපයකින්ද, එයා කලකිරෙන විදිය, ඒ කලකිරීම සිඳෙන විදිය, ඕනෑකම්, එපාකම්, ගතිපුරුදු ලක්ෂණ, මේ හැම දෙයක්ම මේ සත්වයාගේ තේරුම් ගන්නවා. තේරුම් ගත්තට පස්සේ මමත්වී පාර්ශවයට වැටෙන්නේ නැතුව, නිරන්තරයෙන්ම මමත්වී පාර්ශවයට වැටෙන්නේ නැතුව, මමත්වයෙන් දුරුව ලෝකයේ දකින්න හැමතිස්සෙම පුරුදු වෙනවා. ප්‍රශ්නයකට විසඳුමක් සෙව්වත් අපි මමත්වයෙන් තොරව විසඳුම ලබා ගන්න අපි කැමති වෙන්න ඕන. ලස්සනක් දෙයක් දිහා බැලුවත් මමත්වයෙන් තොරව, කෙනෙකුට අවවාද අනුශාසනා කළත් මමත්වයෙන් තොරව, කෙනෙකුන් සමග සුහද සම්බන්ධතාවයක්, හිතවත්කමක්, මිත්‍රත්වයක්, ඥාතිත්වයක් පවත්වාගත්තත් මමත්වයෙන් තොරව, ආදී වශයෙන් මමත්වයෙන් තොර වෙන පාර්ශවයේ හැමතිස්සෙම වාසය කරන්න යා පුරුදු වෙනවා. මමත්වයෙන් තොරව වාසය කරන්න යා පුරුදු වෙනවා. ඊළඟට තමන් තුල තියෙන ආස්වාදයන් තියෙනවා, හැඟීම් තියෙනවා, දුක තියෙනවා, සතුට තියෙනවා, බය තියෙනවා, අනේක විද චිත්ත ධර්මතා සැරිසරනවනේ. ඒවා අතරද ඔබ මමත්වයෙන් තොරව දකින්න පුරුදු වෙන්න ඕන. දැන් කලකිරීමක් ඇති වෙනවා. මේ කලකිරීම මමයි, මගේ ආත්මයයි කියලා වුණොත් එහේ මේ කලකිරීමෙන් වෙලිලා එයා කලකිරීමටපත් වෙලා ඔය සියදිවි පවා හානි කරගන්නවා. සතුට වුණත් එහෙමයි. ඒක මම මගේ ආත්මය වුණාම සමහර අයට ඒ සතුටම පීඩාවක් වෙලා ඒකළු මී යනවා. එහෙම නැත්නම් උමුතුවටපත් වෙනවා, මෝහයටපත් වෙනවා. ඉතින් ධනය නිසා, බලය නිසා, සිතුවිලි නිසා, හැඟීම් නිසා මේ උමුතුවටපත් වීමේ හැකියාව තියෙනවා. මේව මමත්වයෙන් බාර ගන්න ලක්ෂණයට ගියොත්. ඒ නිසා මේවත් දිහා බලන්නේ මමත්වයෙන් තොරව බලනවා. මේ හිතේ හටගන්නා වූ සියලුම අර සංවේදනා, ගං යූරක කෙනෙක් ගඟේ ගහගෙන යනවා වගේ දෙයක් දකිනවා වගේ ඈතින් ඉඳන් එයා දකිනවා. එහෙම දකින්නේ හැම මොහොතකම එයා අර අමඤ්ඤමාන කියන ගුණය, මමත්වයෙන් තොරව කියන ගුණය එයා පුරුදු කරලා පුරුදු කරලා තේරුම් ගන්නවා. ඉතින් මේ මමත්වය යම් තා දුරකට ඉක්මවා ගත්ත අපේ පින්නතුන් කියන කතාව දැන් හිතේ ඇති වෙන දේවල් වලට මට හිනා යනවා. දැන් මේ ස්වභාව ධර්මයේ ඇති වෙන ප්‍රශ්නවලට මට හිනා යනවා. ඉතින් මේ ධර්මය අවබෝධ කරගත්ත මේ අපේ ආර්ය මාර්ගයේ ගමන් කරන පිරිසගෙත් මේ ගම් වතුරෙන් තනිකර මේ පන්සල යට වුණා. මං ඇහුවේ ඉතින් දුකද වේදනාවද කියලා. ඉතින් කියනෝ නෑ සායනාස, මේ නිකම් අපිට ඒක පොඩ්ඩක්වත් දැනෙන්නේ නෑ. වහල ගන්නට වහලට උඩින් යන වතුර තියෙනවා. අපි ඉතින් සන්තෝෂයෙන් ඉන්නවා ඔයගොල්ලෝ තේලා. අලිකට බොහෝ විලාප දෙනවා, දුක් වෙනවා. ඇයි? මේ යථාව බොහෝදීම තේරුම් අරගෙන ඉවරයි මේ මානසින් මේ භෞතික දේවල් අර සංවේදනාව මගේ කරගන්න ගතිය නැති වෙලා. නේද? දැන් මේ නිවස මගේ කියලා සංවේදනාව. මේ ශරීරේ මගේ, මේ කෙනා මගේ, මේ පුජ්‍යලයා මගේ. මොනවද මේ අවිජ්ජා පත්‍යා සංඛාරා? ලෝකෙට අයිති දේවල් ලෝකෙට අයිති කියලා දකින්න පුරුදු වෙලා නැතුව අර මඤ්ඤමානේම දියුණු වෙලා, මමත්වේ මානය, මඤ්ඤමානය, අමඤ්ඤමානය. එතකොට මඤ්ඤමානේ දියුණු වෙලා දියුණු වෙලා අයියෝ මගේ ගේ යට වෙනවා, අයියෝ මගේ දේ නැති වෙනවා, අයියෝ මගේ නම කැත වෙනවා, අයියෝ මට හරි අපකීර්තියක්. ඔය ඔක්කොම ප්‍රශ්න එන්නේ මඤ්ඤමානේ නිසා. ඒ මමත්වේ මානේ නැත්තම් ඒ මම කියන පුජ්‍යලයාට කිසි දෙයක් කරන්න ඕනත් නැහැ, නොකරන්න ඕනත් නැහැ, කිසිම දෙයක් නැහැ. මහන්සියලා හරි ආතතියකින් තොරයිනේ. කවුරු වුණත් සද්ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් ආතතියකින් තොරයි. දැන් ආසත්ත භාවයකින් තොරයි. ඒ ආසත්ත භාවයකින් තොර අයගෙන් කිසිම දවසක මේ ලෝකේ හානියක් නැහැ, වරදක් නැහැ, පීඩාවක් නැහැ, විපතක් නැහැ, අනර්ථයක් නැහැ කාටවත්. මේ ලෝකේ ඔක්කොම වරදක් සිදු වෙනවා නම් සිදුවන්නේ ආතතිය නිසානේ ලෝකේ. උපාය යොදවා මුලා කිරීම තියෙන්නේ, ඒ වගේම ධන සම්පත් සොරකම් කිරීම තියෙන්නේ. මේ සමාජයේ මහා තරගකාරීත්වයක් ආතතියක් තියෙන්නේ මේ මඤ්ඤමානෙ නිසා. මමත්වේ කෝනේ මට මගේ සංවර්ධනේ මගේ දියුණුව කියලා එහෙම එකක්. නැත්තං ඒ දියුණු වෙන්න පුළුවන්. දැන් අමඤ්ඤමානයටපත් වුණාම ඊට වඩා හොඳට දියුණු වෙන්න පුළුවන්. එයා දියුණු වෙන්නේ මමත්වයෙන් නෙමෙයි, නිර්මාණශීලීත්වයෙන්, ක්‍රියාශීලීත්වයෙන් සහ සංසුන් මනසින් වැඩ කටයුතු කිරීමේ ප්‍රතිලාභයක් හැටියට තමයි ඒ දියුණුව ඇති වෙන්නේ. අර මමත්වයේ කියන ගැඩි තෘෂ්ණාව තෘෂ්ණාව තුළින් ඇදගෙන නෙමෙයි. එනිසා මේ ලෝකේ තියෙනවා මිත්‍යා ප්‍රතිපදාවකුත් තියෙනවා. ඕනම ගමනක් යන්න දියුණු වෙන්න හරි සාර්ථක වෙන්න හරි සම්මිය ප්‍රතිපදාවකුත් තියෙනවා. එතකොට මේ පාරවල් දෙකෙන්ම දියුණු වෙන්න පුළුවන්. අපි දැක්කලා තියෙනවා ධනවතුන් ඉන්නෝනේ. ඒ ධනවතුන් අතර අපි දැකලා තියෙනවා සම්මියක් ප්‍රතිපදාවෙන් ධනවත් වෙච්ච අය ඉන්නවා. මිත්‍යා ප්‍රතිපදාවන් වලින් ධනවත් වෙච්ච අයත් නැද්ද? ඉන්නවා. සම්මිය ප්‍රතිපදාවෙන් ලෝකනායකයෙකු බවට පත් වෙච්ච අය ඉන්නවා. මිත්‍යා ප්‍රතිපදාවෙන් ලෝකනායකයෙකු බවට පත් වෙච්ච අය නැද්ද? ඉන්නවනේ. මේ දෙපාර්ශ්වෙම ඉන්නවා. හැමදාමත් ඉන්නවා. ඒ නිසා අපි හිතන්නේපා මේ ධර්ම මාර්ගයේ ගමන් කළා කියන්නේ අපි යම් ආකාරයකට දුප්පත් වෙයි, මේ අසරණ වෙයි, මෙහෙම කියලා නැහැ. සම්මයක් ප්‍රතිපදාව තමයි ස්ථීර සාර නිවැරදිම සාර්ථකත්වයේ ගෙන දෙන මාවත. එහෙමනම් ජීවිත අවබෝධයේ කියන එක හරියට තේරුම් ගන්නකොට මේ ආමඤ්ඤමානෙන් එයා දකින්න පුරුදු වෙනවා සම්පූර්ණයෙන්ම. එහෙම පුරුදු කරගෙන යන කෙනා අවසාන හරියට කිට්ටු වෙන්න ඕන ටිකක් හරි. මේ මමත්වයෙන් තොර වෙන්න ඕන කියන ඒ ගුණය, මමත්වයේ තමයි මේකට බාධාව කියලා තේරුම් අරගෙන ඒ ගුණය බොහෝ දුරට සමනය කරගෙන අවසාන දෘෂ්ටි සමූහය දක්වාම එයා අඩු කරගෙන එන්න ඕන. ඒ අඩු කරගෙන ආවට පස්සේ තමයි අවසාන දෘෂ්ටියෙන් ඉක්මවන ධහම දේශනා කරන්න පුළුවන්. එතකන් ඒක කරන්න බෑනේ නේද? අර විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියට කරන දේශනාව කරන්න සිද්ධ වෙන්නේ යා අර සාමාන්‍ය පෙළ, උසස් පෙළ විශ්වවිද්‍යාල වසරවල් ඕව ඒ පහු කරගෙන ආවට පස්සේනේ අවසාන දේශනාව. අන්න ඒ වගේ මේ පින්නතුන්ටත් ඒ සංවර්ධන මට්ටම් දියුණු කරගෙන එන්න ඔබේ දේශනාව තීව්‍ර කරන්න පුළුවන්, ප්‍රබල කරන්න පුළුවන්. තේරුණානේ? එහෙම ප්‍රබල කරන්නට පුළුවන්කමක් තියෙනවා. හැමතිස්සෙම අර අමඤ්ඤමානෙ පුරුදු කරන්න ඕන. දැන් අපි ටික වෙලාවක් ඒ අමඤ්ඤමානේ පුරුදු කරනවා. ඔබ බොහොම සංසුන්ව කටයුතු කරද්දී, නිහඬව සිටින්දී ඔබට අතීතය මතක් වෙයි, අනාගතය මතක් වෙයි, වර්තමානය මතක් වෙයි, වර්තමාන ක්‍රියා ධර්මතා මතක් වෙයි, වේදනාවල් මතක් වෙයි, සතුටු දේවල් මතක් වෙයි, දුක්ඛම් කටළු වේදනාවල් මතක් වෙයි, කලකිරීම සූප තැවුම් මතක් වෙයි. මේ හැම දෙයක් හැමෙම අමඤ්ඤමානේ පුරුදු කරන්න. ඒ කියන්නේ මමත්වේ ස්වરૂපයට එන්න එපා. තේරුණා නේද? ඉතින් ඒක හැබැයි තේරුම් ගන්න සමහර කෙනෙක් ඊළඟට අහයි මොකද්ද මේ අමඤ්ඤමානේ කියන්නේ, කොහොමද මමත්වේ නැති වෙන්නේ කියලා අහන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා අර තථා අඳුන ගන්න ඕන නේද? දැන් අපි කිව්වහම සතාගේ කිට්ටුවට යන්න එපා කියලා ඒක යංගිසි හැඟීමක් තියෙනවද නැත්නම් ඉතින් සතාගේ කිට්ටුවට යන්න එපා කියන්නේ මොකද්ද කියලාත් අහන්නේ නැහැ, භාෂාවක් දන්නේ නැත්තම් නේද? ආන් ඒ වගේ Taman තේරුම් කරගන්න ඕනේ ඉස්සෙල්ලා. මඤ්ඤමානේ තේරුම් ගන්න ඉතින් ලොකු සර්ච් එකක් කරන්න ඕනේ නැහැ. ඔබ මෙතෙක් කාලයක් දුක් විඳ ක්‍රමය සිස්ටම් එක තේරුම් ගන්නකෝ. වේදනාව විඳ ක්‍රමය, බැටකාපු ක්‍රමය මතක් කරගන්න. ආන්න ඒක තමයි මඤ්ඤමානය කියලා කියන්නේ. අමඤ්ඤමානය කියලා කියන්නේ ඒ ක්‍රමයට දකින්න යන්න එපා. ඒ ක්‍රමයට ඒක අල්ලගන්න යන්න එපා. ඒකෙන් බොහොම ඈත් වෙලා ඒක හුදු මාගේ නොවන මගේ නොවන ඈත ක්‍රියාවලියක් හැටියට, අනුන්ගේ ධර්මතාවයක් හැටියට, තමන්ගේ අයිති නැති දෙයක් හැටියට, තමන් ඒක විකුණපු දෙයක් හැටියට ඈතින් බලන්න. මම හිතන්නේ ඒ ප්‍රමාණවත් ඔබට තේරුම් ගන්න. ඒ නිසා අමඤ්ඤමානය පුරුදු කරන්න විනාඩි 30ක් පමණ කාලයක් ඔබට ඔබේ සිතේ ඇතිවන හැම දෙයක්ම ඔබේ ආධ්‍යාත්මික සංවර්ධනයට උපකාරක වන කර්මස්ථාන. එකක්වත් නොවැදගත් දේවල් නෙමේ. සංසුන්කම, අසංසුන්කම, කලකිරීම, සතුට, ඔය සියලු දේවල් ආධ්‍යාත්මය. මේ හැම දෙයක්ම ඔබේ භාවනාව තුළ අන්තර්ගතයි පින්වතුනි. ඒ සියල්ල අන්තර්ගතයි. ඒ ඔක්කොම ඔබේ අධ්‍යයනය සඳහා එකතු වෙන දේවල්. ඔබේ මේ පරේෂණ කටයුත්තට අදාළ දේවල්. මේ හැම දෙයකම අමඤ්ඤමානෙන් යුක්තව වාසය කරන්න ඔබට මේ චිත්තචෛතසික ධර්මයන් ඉගෙන ගන්නවට එහා ගිහිල්ලා ප්‍රත්‍යක්ෂතාවයක් ඔබේ ආධ්‍යාත්මය තුළ ප්‍රකට වෙයි. අපි බොහෝ වෙලාවක් භාවනාවේ යෙදුණා. අපි කරන්නේ බුදුදහම හැටියට දුක හොයාගෙන යෑමද අපි කරන්න ඕන, නිවන හොයාගෙන යෑමද කරන්න ඕන? දුක දැනෙනවා නම් දුක දුරු කරගෙන නිවන සොයාගෙන යෑමයි කරන්න ඕන. නමුත් බෞද්ධයෝ මේක නිසි ආකාරයෙන් වටහා ගත්තේ නැති හින්දා බෞද්ධයන්ගේ භාවනාව කියලා බෞද්ධ හිතන්නේ මේ හිතට පුළුවන් තරම් මේ දුක සමීප කළාම මමත්වය නැති වෙලා යයි කියලා. එහෙම යන්නේ කලකිරීම කියලා නිකන් කනස්සල්ල තමයි තේරුම් ගන්න දෙන්නේ. බුදුහාමුදුරු කලකිරීම කියලා කියන්නේ මේ ලෝකයෙන් ඈත් වීමට, ලෝකයෙන් නිදහස් වීමට කියන වචනය. නමුත් ගොඩක් අය කලකිරීම කියලා තේරුම් අරගන්නේ නිකන් එපා වීම වගේ එකක්. සංඛාව වගේ එකක්. ඒක නෙමෙයි. ඉතින් අපි සොයාගෙන යා යුත්තේ හැම විටම නිරෝධයයි සොයන්න ඕන. සංසාර මේ දුක්ඛයන්ගේ නිරෝධය, සිතෙහි නිරෝධය, ඥානයේ නිරෝධය, දුකෙහි නිරෝධය, වේදනාවෙහි නිරෝධය, ස්පර්ශෙහි නිරෝධය, භවයේ නිරෝධය, ජීවිතේ නිරෝධය හැමතිස්සෙම හොයන්න ඕන. ඉතින් මේ නිරෝධය පේන්නේ නැත්නම් නිරෝධ ඇසකින්ම ඒක බලන්න ඕන. නිරෝධය පේන්නේ නිරෝධ ඇසකින් බැලුවොත් විතරයි. තේරෙනවනේ? අපි සිංහල කනකින් අහපු නිසානේ සිංහල භාෂාව තේරෙන්නේ. මේ සිංහල කනකින් අහන නිසා තමයි සිංහල භාෂාව තේරෙන්නේ. ඉංග්‍රීසි කනකින් ඇහුවොත් ඉංග්‍රීසි භාෂාව තේරෙයි. දෙමළ කනකින් ඇහුවොත් දෙමළ භාෂාව තේරෙයි. ඈ බුරුම කනකින් ඇහුවොත් බුරුම භාෂාව තේරෙයි. ඈ ඉතාලි කනකින් ඇහුවොත් ඉතාලි භාෂාව තේරෙයි. ඒකෙත් ඇති නේද? සිංහල කනකින් අහන නිසා තමයි සිංහල තේරෙන්නේ. ඒ කියන්නේ කන සිංහල. ඒ වගේම අපි දෘෂ්ටියකින් බැලුවෝ. ඒ බලන දෘෂ්ටියෙන් බැලුවොත් ඒ බලන එක තමයි පේන්නේ. දැන් පේනව නේද ඔබේ දෘෂ්ටිගත වීම? ඔබට ඒ පවතින සියලු දුක් රසේ යථාර්ථය තමයි ඒ දෘෂ්ටිගත වීම. මේ ලෝකේ කිසිම දෙයක් දුකක් නැහැ. කිසිම තැනක සැපකුත් නැහැ. ඒක තියෙන විදියකුත් තියෙනවා, මේ නැති වෙන විදියකුත් තියෙනවා. මේ දුක් රස ඇති වෙන විදියකුත් තියෙනවා, නැති වෙන විදියකුත් තියෙනවා. මේ පෙන්නන එක පැත්තා. ඒක මගේ කරගත්තාම තමයි දුක. තේරුණා නේද? මගේ කරනගත්තාම දුක නැහැ. දැන් බලන්න මගේගේ මගේ කරගත් අයට කොච්චර දුකක්ද ඒගේ අයිතිකාරයන්ට තමන්ගේ ගේ ගම් වතුරේ පිරුණට පස්සේ ඒ ගෙදර ධර්මල්ලෝ හානියටපත් වුණාට පස්සේ වහල කඩාගෙන වැටුණාට පස්සේ බිත්ති ටික දිරලා ගියාට පස්සේ සියලු මෑඳ ඇතිරිලි කොට්ට මෙට්ට ටික ඉලෙක්ට්‍රොනික ටීවී බඩු ටික ගන්න දෙයක් නැති මට්ටමට නරක් වුණාට පස්සේ මිනිස්සුන්ට මොන තරම් දුකද? දැන් ඈතින් ඉන්න අයට ඒක එච්චර දුකක් දැනෙනවද? චේනියක් දැනෙන්නේ. අර මගේ කරගත්ත තරමට සමීප කරගත්ත තරම මේ පියතෝ ජහයති සෝකෝ ප්‍රේමතෝ ජහයති සෝකෝ. මේ ප්‍රිය දේවල් තමයි මේ තමන් බොහොම ඇලුම් කරන දේවල් තමයි මහලනේ තමන්ට දුක පිණිස පවතින්නේ. තමන් ආස කරන දේවල් තමන්ට දුක පිණිස පවතිනවා අය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එහෙමනම් බලන්න අපි ලඟත් අපි ආස කරන දේවල් තමයි අපිට දුක පිණිස පවතින්නේ කියලා කියන්නේ. මේ කියන්නේ මේ ආස නොකර ඉන්න කියන එක නෙමෙයි. මේ සියල්ලගේ ස්වභාවය අපි මේ ක්‍රියාවකින් නිරුද්ධ වෙලා ඒ කිසිම ක්‍රියාවලියකට ප්‍රවිෂ්ඨ වෙන්නේ නැතුව ඉන්නවයි කියන එක නෙමෙයි. යුතුයකමින් පැහැරිනවා වගකීමෙන් අයින් වෙනවා කියන එක නෙමෙයි. අපි ඊට වඩා මේ සමස්ත ලෝකයේ පැවැත්ම දෙස ප්‍රබුද්ධ වශයෙන් බැලිය යුතුයි. දරුවාගේ බැඳීම දෙස ප්‍රබුද්ධ වශයෙන් බැලිය යුතුයි. ස්වාමි භාර්යාවන් අතර බැඳීම අතර ප්‍රබුද්ධ වශයෙන් බැලිය යුතුයි. මව්පිය දරුවන් අතර තියෙන සම්බන්ධතාවය ප්‍රබුද්ධ ලෙස බැලිය යුතුයි. නිවසට තියෙන බැඳීම ප්‍රබුද්ධ ලෙස බැලිය යුතුයි. ජීවිතේට තමන්ගේ හැඟීම් වලට සිටිවිලි වලට තමන්ගේ තියෙන බැඳීම ප්‍රබුද්ධ ලෙස, එහෙමත් නැත්නම් අපි කියන ඥානවන්ත ලෙස, එහෙම නැත්නම් බුදුවරු වගේ රහතන් වහන්සේලා වගේ ගුණයකින් ඉහළින් ඉඳගෙන බලන්න ඕන. මොකද්ද මේකේ සත්‍ය? මොකද්ද මේකේ ආරම්භය? මොකද්ද මේකේ කෙලවර? මොකද්ද මේකේ ස්වභාවය කියලා තමන් තේරුම් ගන්න එයාට ඒ ස්වභාවය වටහා ගන්නට හැකියාව තියෙනවා. ඒක කනස්සල්ලක් නෑ අපිට. දැන් අපි සබන් කෑල්ල ගෙවෙන බව දන්න නිසා සබන් කෑල්ල දවසින් දවස ගිවිල ගිහිල්ලා පොත්තක් වෙලා නැතුව වෙලා යනවා. ඒක අපි දන්න නිසා අපිට ඒක ප්‍රශ්නයක් නෑ. අන්න ඒක අවබෝධය තුළ ගැටලුවක් නෑ. ඉර හැන්දෑවට බැහැල යනවා කියලා අපි දන්නවා. අවබෝධය නිසා අපි ගැටලුවක් කරගෙන නෑ. ඒ වගේ මේ අටලෝ දහම් පිළිබඳව, සිත පිළිබඳව අවබෝධය වෙන්න වෙන්න ස්වභාව ධර්මයේ එලෙසම පවතීවි. ඒ අතර එක දෙයක් තමා තුලින් නැති වේවි. මොකන්ද? ඒ වෙනුවෙන් පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තමං. අටලෝ දහමේ නකම්පති කම්පනේ නොවන සිතක් ඇතිවෙනෝ අශෝකං ශෝක නොකිරීමං. ජය පරාජය දෙක ඉක්ම වූ ස්වභාවය ඇති වෙනවා. ජරාවට පත් වෙන්නේ නැති ස්වභාවයට පත් වෙනවා. කේම කියන ඒ ෂේම භූමියට, අභය භූමියට, භය නැති භූමියට පත් වෙනවා. ඒක තමයි මංගල කාරණේ. ඒක තමයි මේ ශාසන ධර්මයේ අපිට ලබන්න තියෙන දේ. ඉතින් අපිට ඒක සම්පූර්ණ කරගන්න පුළුවන්කම තියෙන්නේ අපේ ළඟ තියෙනා වූ අර මමත්වය දුරු කිරීමෙන්. මමත්වය දුරු කිරීමෙන් ඔබ හොඳට ඔබේ මමත්වයේ තේරුම් ගන්න. හොඳට ඔබේ මමත්වයේ තේරුම් ගන්න. මමත්වයේ තේරුම් අරගෙන මේ මමත්වයේ තමයි මට දුක පිණිස පවතින්නේ. මමත්වයේ තමයි දුක පිණිස. දැන් මේ ලෝක සත්‍යය පින් කරන්නේ මමත්වයේ. ඉතින් පිනත් ආයි දුක. පව් කරන්නේත් මමත්වයේ. ආයි ඒක මමත්වයට එකතු වෙලා ආයි ඒක වේදනාවක් විඳිනවා. නමුත් ඒ ස්වභාවික ක්‍රියාවලිය මේ මමත්වයේ ඉක්මවූ කෙනෙක් ළඟ සිද්ධ වෙනවා. නමුත් ඒක සිද්ධ වෙන්නේ මමත්වයෙන් නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේගේ ලෝව වැඩ පිණිස කටයුතු කරපු සේවාව මමත්වයෙන් නෙමෙයි. එහෙනම් නේද? අපේ දේශපාලන මහත්තුරු ටික මඩේ බැහැලා ඉන්නේ මමත්වයෙන් නෙමෙයිනේ. එහෙම දෙයක් තියෙනවා. ඉතින් නැහැ කොහොම හරි කමන්නේ මේ වෙලාවේ පිහිට වෙන්න ඕන. මමත්වයෙන් හරි පිහිට වෙනුණා මේක වටිනාකමක් තියෙනවා. මොකද ඒ ශේත්‍රයේ ඒ විදියට වැඩ කරන කෙනෙක් නේ. ඉන්නේ එහෙම තමයි. ඉහළට යනකම් මඩේ බැහැලා ඉන්න වෙනවා. ඉහළට ගියාට පස්සේ අපිට ජනතාවගේ එච්චර වැදගත් කමක් නෑ. අපිට වැදගත් කැමරල් මහත්තයා, එංගලන්තේ මහරජින වගේ අය තමයි ඊළඟට වැදගත්. ඊට පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා නේද, පුටින් වගේ අය තමයි අපිට වැදගත්. ඉහළටම ගියාට පස්සේ ඉහළට යනකම් පොඩ්ඩක් මඩේ ඉන්න ඕන. එතකොට මමත්වයේ තුලින් තමයි මේ එක එක දේවල් ලෝකේ තියෙන්නේ. මමත්වයේ මතින් ලෝකෙ ගොඩ නැගෙන්නේ. ඒ මමත්වයේ වේදනාව චේතනාව කාටත් තියෙනකන් ඒ මමත්වයේ ස්වરૂපය තමයි විඳිනවා. ওই මමත්වයේ කියලා කියන්නේ හොඳ IC එකක්. IC කියලා කියන්නේ මේ අර ඉලෙක්ට්‍රොනික පද්ධති වල භාවිතා කරන මේ කම්පියුටර් වල, සෙල් ෆෝන් වල තියෙන සියලුම දත්ත ටිකත් එක්ක තියෙන හරි අපූරු කෑල්ල. පොඩි කළු පාට හතරස් වගේ කෑල්ලක් තියෙනවා. ඒකේ ගොඩාක් පැති වලට විසිරිච්ච වයර් පද්ධතියක් තියෙනවා. ඒක හරි සංකීර්ණ ක්‍රියාවලියක් කරනවා. එයා හොඳට ඒකේ මෙමරි එකක් පවත්වාගෙන යම්කිසි දත්ත සමූහයක ක්‍රියාවලියක් කරගෙන යනවා. මේ ඕනම කෙනෙකුගේ මමත්වය කියලා කියන්නේ හරි වටිනම මේ සිද්ධාන්තය. ආධ්‍යාත්මිකව පවතින මේ මනෝකායේ කුසලා කුසල සියල්ල අලවගන්නේ මේකේ. උජ්ජලත්වය තුළ මේ කුසලා කුසල සියල්ල අලවගෙන ඒවයි භුක්තිය එයා විඳිනවා. ඉතින් මමත්වයෙන් නිදහස් වෙච්ච ක්‍රියාවලියක් නැහැනේ ලෝකේ. සෑම ක්‍රියාවලියක්ම මමත්වයෙන් යුක්තයි. ඊළඟට මමත්වයේ ඉක්ම වූ පිරිසට ක්‍රියාවලියක් තියෙනවා. නමුත් ඒව ක්‍රියාවන් ගණයට ගන්නේ නැහැ. කර්ම ගණයට ගන්නේ නැහැ. තේරුණා නේද? ඒ කර්ම ගණයට ගන්නේ නැහැ. ඒක මේ වගේ දෙන්නේ ලොකු බෑග් දෙකක් අතේ තියාගෙන ඉන්නවා. අපි දෙන්නම හිතනවා ඈතින් කවුරු හරි කෙනෙක් දැකලා හිතනවා ඒ දෙන්න අතේ තියාගෙන ඉන්නේ ඒ දෙන්නට අයිති බෑග් දෙක තමයි කියලා හිතන් ඉන්නවා. හරිනේ? නමුත් ඇත්තටම එක්කෙනෙක් තියාගෙන ඉන්නේ අනුන්ගේ බෑග් එකක්. එයා මේ ළඟට ගිහින් එන්න ගියා. එයා මේක තියාගෙන ඉන්න කියලා කියා. එක්කෙනෙක් තියාගෙන ඉන්න අනුන්ගේ බෑග් එකක්. අරය තියාගෙන ඉන්නේ තමන්ගේම බෑග් එකක් එක්කෙනෙක්. අර ඈතින් දකින්න කෙනාට පෙනුනට දෙන්නම එක හා සමාන බෑග් දෙකක් තියාගෙන ඉන්නවා වගේ කියලා පෙනුනට හිතට බැහැලා බැලුවහම මොකද පේන්නේ? එක්කෙනෙක් තියාගෙන ඉන්නේ අනුන්ගේ එකක්, තව එක්කෙනෙක් තියාගෙන ඉන්නේ තමන්ගේ බෑග් එකක්. මේන්න මේකයි මමත්වයේ දුරු කරපු කෙනාගේ ලක්ෂණයයි මමත්වයේ තියෙන කෙනාගේ ලක්ෂණයයි. මමත්වයේ තියෙන කෙනාටත් තියෙන කෙනාටත් තියෙන්න පුළුවන් වාහනයක් තියෙන්න පුළුවන්, මේ ගෙයක් දොරක් දෙයන්න පුළුවන්, දන් දානේ තියෙන්න පුළුවන්, දරුවෝ මල්ලෝ ඉන්න පුළුවන්. ඒ වගේම මමත්වයේ නැති කෙනාටත් ගෙදරක් තියෙන්න පුළුවන්, යාන වාහන තියෙන්න පුළුවන්, දරුවෝ මල්ලු ඉන්න පුළුවන්, ධන සම්පත් තියෙන්න පුළුවන්, ව්‍යාපාර තියෙන්න පුළුවන්, ඔක්කොම තියෙන්න පුළුවන්. නමුත් ඈතින් බලන කෙනාට පේන හරයටත් තියෙන ඒ ටික, මෙයාටත් තියෙන ඒ ටික. හැබැයි තියාගෙන ඉන්නේ එක්කෙනෙක් අර අනුන්ගේ බෑග් එකක් ළඟට ගිහිල්ලා එනකන් තියාගෙන ඉන්නවා වගේ ස්වරූපයකින්, අර එක්කෙනා මේක මගේ බෑග් එකමයි කියලා තියාගෙන ඉන්න ස්වරූපයකින්. මම ওই උදාහරණය ගිනා ඉතාලම සරලව තේරෙන්නේ, දැර තේරුම් ගන්න. ඉතින් මමත්වේ නැති කෙනාගේ බැඳීමක් නැතිවයි තියෙන්නේ. එයා ලෝකේ අත්හරින තියෙන අවසාන දෙයින් අත්හැරලා තියෙන්නේ. මේ පුජ්‍යලත්වයේ නැමැති දේ අත්හැරියට පස්සේ විනුතුනේ ඒ තරම් ප්‍රබල දෙයක් මේ ලෝකේ තවත් අත්හරින්නේ නැහැ. පුජ්‍යලත්වය කියන්නේ මහණෙනි වෙල් ලයිනේ තියෙන ගොම්බඳින කණුව වගේ කියනවා. අපි කියන්නේ සමහර මෝඩයටත් එයානම් ගොම්බඳින කණුවක් කියලා. ඒ වගේ මමත්වයේ කියලා කියන්නේ ගොම්බඳින කණුවක්. මේ ලෝකේ ගොම්බඳින කණුව කෝටි ගානක් ඉන්නවා, කෝටි 700ක් 800ක් අතර. ඒ ඔක්කොම ගොම්බඳින කණුව. ඇයි එහෙම ගොම්බඳින කණුව කියන්නේ? ඒ ගොම්බඳින කණුවල තමයි ආගම බැඳලා තියෙන්නේ, ජාතිය බැඳලා තියෙන්නේ, වර්ගය බැඳලා තියෙන්නේ, දේශපාලනේ බැඳලා තියෙන්නේ, පූජ්‍යලත්වය මම මගේ කියන ගේ දොර බැඳලා තියෙන්නේ, වස්තු සම්පත් දුවා දරුවා ඈ උගත් නූගත්කම් ඔක්කොම බැඳලා තියෙන්නේ අර ගොම්බඳින කණුවේ. පූජ්‍යලත්වය නැමැති ගොම්බඳින කණුව, මමත්වයේ නැමැති ගොම්බඳින කණුව. යම් කිසි කෙනෙක් මේ ගොම්බඳින කණුව උගුලනවා. දැන් මේ ඔයන්ට උත්සාහ කරන්නේ ඒකට ගොම්බඳින කණුව උගුලන්න, උගුලලා දානවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ජාතිය බඳින්නත් බෑ, ආගම බඳින්නත් බෑ, මොකක්වත් පාලනය දේශපාලනය බඳින්නත් බෑ, මොකක්වත් බඳලා දෙන්න බෑ. කණුව නැහැනේ, කාටවත් ඇවිල්ලා ආවට හොයන වටපිටා බලන බඳින්න බෑ. දැන් අපිට කවුරුත් එන්නේ නැහැ දෘෂ්ටි දාන්න. තේරෙනවනේ? දෘෂ්ටි දාන්න එන්නේ නැහැ අපිට කවුරුත්. ඒකට හේතුව ඒගොල්ලන්ට දෘෂ්ටි අරගෙන ආවට, ලණුව අරගෙන ආවට කණුවක් පේන්නේ නැහැ. කණුව දැක්කොත් දැන්දා නේද? කණුව දැක්කොත් දැන්දා. ඉතින් කණුව නැති හින්දා කවුරුත් අර දෘෂ්ටි ඇවිල්ලා බඳින්න විදියක් නැහැ. අපිට දෘෂ්ටි නැහැ, අපි දෘෂ්ටි වලට හිනා වෙනවා. ඉතින් ඒ නිසා දෘෂ්ටි නැතුව වාසය කිරීම සිල්වත්කම. දිට්ඨිංච අනුපගම්ම සීලවා. දෘෂ්ටි නුගත්කම සීලයක්. අන්න බුදුහාමුදුරන්ගේ සීලය වෘත සීල නෙමේ, දෘෂ්ටි නැති බව සීලයෙන් තමයි නිවන් දකින්න පුළුවන්. තේරුණා නේද? නිවන් දකින්න පුරුදු කළ යුතු සීලය දෘෂ්ටි නොමැති සීලය, දෘෂ්ටි නැති සීලය. ඒ නිසා දෘෂ්ටිගත නොවීමේ සීලය ඔබ පුරුදු කරන්න, ඉක්මනින් ඔබ නිවන් දකින්න. වෘත සීල වලට නම් බෑ, රැයට නොකා ඉඳලා බෑ, ඒවයි නිවන් දකින්න බෑ. කන්න ඕන කන්න, නොකා ඉන්න ඕන වැඩිත් හොඳ, ඇඟට හොඳයි නේද? ටිකක් ඇඟ සැහැල්ලු වෙනවනේ. මේ ඉතින් දෘෂ්ටි නොගැනීමේ සීලය පුරුදු කරන්න ඕන. මල් ගඳ විල උන්නේ මේ මුකුත් උන්නේ නැහැ කියලා, මල් බවන් නැතුව පිරිසුදුවට නැතුව මේ තියාගෙන හිටියයි කියලා ගෙවල් දොරවල් වැඩක් නැහැ. ඉතින් පව් අපිට අපේ බෞද්ධයන්ට මහා ඍණාත්මක මේ පිරිහීමේ දහමක් කවුරුන් හරි දීලා තියෙනවා. පිරිහීමේ දහමක් කවුරුන් හරි දීලා තියෙනවා. ඒකේ මහා විනාශයක් වෙලා තියෙන්නේ. මේ මිනිස්සුන්ගේ ජීවිතවලට ආදරේ නැති, ජීවිත ලස්සන කරගන්න නැති, හැඩ කරගන්න නැති, සැපවත් කරගන්න නැති ස්වභාවයක් තියෙනවා. මේ ධර්මයේ තියෙන්නේ ජීවිතේ සැපවත් කරගන්න, නිවැරදි ලෙස සැපවත් කරගන්න, සාර්ථක ලෙස සැපවත් කරගන්න, යහපත් ලෙස සැපවත් කරගන්න, සැප විඳින්න තමයි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥාන. මේක දුක නැති කරගන්න මාර්ගයක්. දුක නැති කරපු තැන අනිවාර්යෙන් තියෙන මොකද්ද? සැපනේ. දුක නැති කරගත තැන තියෙන මේක සැප විඳින මාර්ගයක්. නිවන් සැප. ඒක මහා සැපක්. දැන් ඔය සප්පාසව සූත්‍රය පැහැදිලි කරන්නේ ඒතං සන්තං ඒක හරි ශාන්තයි. ඒතං ප්‍රණීතං ඒක හරිම ප්‍රණීතයි. නේද? ඒක ප්‍රණීතයි ඒකේ ඉන්නවා. ඇයි සියලු සංස්කාරකයන්ගේ දුරු වීම ප්‍රණීතයි. එතකොට දහම තේරුම් ගැනීම කියලා කියන්නේ මොකක්ද? දහම තේරුම් ගැනීම කියලා කියන්නේ පින්නතුන ජීවිතේ සැප විඳින මාර්ගය. හැබැයි මේ සැප විඳින මාර්ගය කියලා දැනට ලෝකේ හිතාගෙන ඉන්න එක තුල සැප නැහැ. ඒක නිකන් අර ජලය වගේ පේන ජලය නැති විරිඟුවක්. තේරුණා නේද? ලෝකයේ සම්මත වෙලා තියෙන සැපේ කියලා කොටස. ඒ සැප විඳින මාර්ගයේ සැප නැහැ. ඒ නිසා ඒ ලෝකයේ සම්මත කරන සැප විඳින යන්න එපා. ලෝකයේ සම්මත කරන්නේ සැපේ කියලා මහා දුක් සමුදායකට. ඒ කියන්නේ ජලය වගේ පෙනෙන ජලයේ තියෙනවා කියලා හිතාගෙන ඒක පස්සේ දුවනු ඒක පස්සේ නැහැ. ඔබ හිතනවද බලය මත සැප තියෙනවා කියලා? එහෙම හිතාගෙන තමයි ඔය බලය පස්සේ යන්නේ. ධනේ සැප තියෙනවා කියලා හිතනවද? ධන නැති නිසා තමයි ධනේ පස්සේ යන්න ඕන. මොකද තුන් මාසේ දාන්නට සල්ලි ඕනේ. ඉතින් ඒ නිසා නමුත් ඒකේ සැප තියෙනවා කියලා හිතන්න එපා. ඒකේ ලෞකික යම් කිසි සිව්පසයක් තියෙනවා. කාටවත් වාසස්ථාන, බෙහෙත්, ආහාර පාන, ඇඳුම් පැළඳුම් ඕවා තියෙනවා. හැබැයි ඒකෙන් මිනිස්සුන්ට පූර්ණත්වයටපත් වෙන්න පුළුවන්. ඒකේ සැප තියෙනවා. ඒක වෙනුවෙන්ම ජීවිතේ කැප කරාම හරි ඒ තුලින්ම ආඩම්බර වෙලා ලොකු වෙලා ඉන්න පුළුවන් කියලා හිතන්න එපා. සමහර අය ලොකුකම ඇඟේ මවාගෙන තියෙන්නේ ඇත්තෙන්ම අතට දාන මුද්දයි, අතේ බඳින බේස්ලට් එකයි, ඔරලෝසුවයි, අඳින ඇඳුමයි, වර්ගෙයි, දාන සපත් දෙකේ යන කාරකින්නේ තමන්ගේ අර මොනවද මේ පෞරුෂය කියන එක හදාගෙන තියෙන්නේ. ඒක නැති වෙච්ච ගමන් ඉවරයි. කුලම් බැස්ස වගේ. ඇත්තටම කතාවනේ සමහර අපේ වරකම්මල හරි මගුල් ගෙදර යන්තම් තත්ත්වේ බේරගෙන ඉන්නේ මාළෙන්. මාළේ නැත්තම් ඉවරයි. අල්ලපු ගෙදර එක හරි ඉල්ලගෙන දාගෙන යන්න සිද්ධ වෙනවා. අල්ලගෙන ඉන්නේ ඒකෙන්. ඉතින් එහිම වැඩක් තියනවාද? ඈ අදින සාරියෙන් තමන්ගේ තත්ත්වේ තියාගෙන ඉඳලා වැඩක් තියනවාද? දාන මාලෙන් තියාගෙන ඉතින් තමන් නෙමෙයිනේ. ඒ කියන්නේ පුජ්‍යලයා හරි දුර්වලයි. අපේ පෞරුෂය අපි රැකගෙන ඉන්නේ, පෞරුෂය කියන එක හදාගෙන තියෙන්නේ භෞතික දේවල් ඇඟේ ඉල්ලගෙන තමයි. ඇත්ත තමයි. දැන් තනතුරු එල්ලගෙන, මාලවලු එල්ලගෙන, යාන වාහන එල්ලගෙන තමයි මිනිස්සුන්ගේ පෞරුෂය හදාගෙන තියෙන්නේ. ඉතින් මේ ලෝකෙ පිළිගැනීම තියෙන්නේ ඒකෙන්. ඒ පිළිගැනීමට හදාගන්නෙත් ඒකෙන්. ඉතින් ඒක හරි අවාසනාවන්ත තත්ත්වයක්. ඒක අඥාන සමාජයේ පිළිගැනීමක්, අඥාන ක්‍රියාවලියක්. ඒක කිසිම යථාර්ථයක් නැහැ කියන එක අපි තේරුම් ගන්නට ඕන. ඉතින් පින්නතුනේ අපේ ජීවිත මොන තරම් අවබෝධයෙන් පූර්ණත්වයට පත් කරගත යුතු කරුණු කාරණා පැතිකඩවල් තියෙනවද? ධර්ම ශ්‍රවණය කරන්න කියන එකෙන් අදහස් වෙන්නේ ධර්ම ශ්‍රවණය කරන විට තමයි සියල්ලම සැකසෙන්නේ, සියලු අවබෝධයන් එකතු කරලා දෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සමයේ මේ ධර්ම ශ්‍රවණය තුලින්ම තමයි නිවන් දැක්කේ. වෙන දෙයක් නැහැ. ධර්මයෙන්ම තමයි මඟ පෙන්වන්නේ, ධර්මයෙන්ම තමයි ඥානේ අවදි වෙන්නේ. ඔබේ ඥානයේ තියෙන දෘෂ්ටි සංකල්ප ටිකෙන් ටික ටිකෙන් ටික සම්පූර්ණයෙන්ම දුරව ගියොත්, නැතුව ගියොත් අවසානයේට ඔබට තියෙන අවසාන දෘෂ්ටියන්, අවසාන සංකල්පෙත් ඔබට දුරු කරන්න හැකියාව ලැබුණොත් ආන්න එතෙන්දී ඔබ මේ ලෝකයෙන් අවදි වෙනවා. මේ සියල්ලගෙන්ම නිරෝධ වෙලා ඉන්ද්‍රියන් ඉක්මවලා, හිමත් නැත්තං ඉන්ද්‍රියන්ගේ නිරෝධ වෙලා. කවුරුත් විශ්වාස කරන්නේ නැහැ මේ ඉන්ද්‍රියන්ගෙන් තොරව ඥානයක් තියෙනවායි කියලා. දැන් ඔබට එහෙම දෙයක් තේරෙනවද? ඉන්ද්‍රියන්ගෙන් තොරව ඥානයක්. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරයේ පදනම් නොවු ඥානයක් තියෙනවා. විශ්වාස කරනවාද? එහෙම එකක් තියෙනවා. ආන්නේ ඥානයට පිවිසීම තමයි විමුක්ති ඥානයට පිවිසීම. ලෝකෝත්තර ඥානයට පිවිසීම කියලා කියන්නේ අන්න ඒකට. ඒ ඥානය අවදි වුණාට පස්සේ එයාට තියෙන ඉන්ද්‍රිය සාපේක්ෂිත විදියට කල්පනාවක් නෙමෙයි, සම්‍යක් සංකල්පනා කියන්නේ එතන. එවිට සම්මා දිට්ඨිය කියන එක තියෙන්නේ එවිට. ඒ ඥානයෙන් බලද්දී, ඒ ඉන්ද්‍රියන් වලින් තොර වූ ඥානයෙන් බලද්දී ලෝකේ හරීම සම්‍යක් දර්ශනයකින් දකින්න පුළුවන්. ඒ ඉන්ද්‍රිය ඥානේ ස්වභාවිකයි. ඒ කියන්නේ තත්ත්වාකාරයි. හැඟීම්overline බලන දෙයක්, මගේ මම කමට බලන දෙයක්, ආගමික ස්වරූපයෙන් බලන කමක්, ජාතික ස්වරූපයෙන් බලන කමක්, වාර්ගික ස්වරූපයකින් බලන කමක් ඒකේ නැහැ. හරි දේ හරි විදියටත් දකිනවා, වැරදි දේ වැරදි විදියටත් දකිනවා. ඒ නිසා ආර්ය ශ්‍රාවකයාගේ විවේචනය අතිශයින්ම මධ්‍යස්ථයි, අතිශයින්ම මැදහත්. ඒ කියන්නේ මැදහත් කියලා කියන්නේ අපක්ෂපාතී දර්ශනයක් තියෙනවා. හරිනම් හරි, වැරදිනම් වැරදි කියලා කියන්න පුළුවන් ලක්ෂණයක් තියෙනවා. පින්නතුනේ එතනින් අවදි වුණා. හැබැයි එයා ඕන දෙයක් උහුලනවා කියන්නේ එයා කිසි දෙයක් උහුලන්නේ නැහැ. හරි දේ හරි විදියටත් දකිනවා, වැරදි දේ වැරදි විදියටත් දකිනවා. මේ ලෝකේ ඉන්ද්‍රිය ඥානය තුල ඉන්න කට්ටිය පක්ෂපාතයි, පක්ෂපාතී. එකක් තමයි තමන්ගේ පක්ෂපාතීත්වය. තමන්ගේ පැත්ත අරගන්න ලක්ෂණේ තියෙනවනේ. කොච්චර මොන දේ වුණත් හැම කෙනෙක්ම ගන්නෙ මොකද්ද? තමන්ගේ පැත්ත. ඊළඟට ගන්න මොකද්ද? තමන්ගේ පවුලේ පැත්ත. ඊළඟට ගන්න මොකද්ද? තමන්ගේ පක්ෂි පැත්ත. ඊට පස්සේ ගන්නේ තමන්ගේ ජාතිය පැත්ත. ඊළඟට ගන්නේ තමන්ගේ ආගමේ පැත්ත. ඊළඟට තමන් ගන්නේ තමන්ගේ රටේ පැත්ත. දැන් අපි ක්‍රිකට් ගහනවා රටවල් දෙකක්, ඕස්ට්‍රේලියාවයි ලංකාවයි. ඕස්ට්‍රේලියාවේ ඉන්න මිනිස්සුත් එහෙ කකා එහෙ මහ පොළොවේ ඉඳගෙන ලංකාවේ මිනිස්සු මේ හය ගැහුවාම සතුටු වෙනවා. මං කියන්නේ ඒක හරි වැරදි. ඕස්ට්‍රේලියාවේ නම් දැන් ඉන්නේ එහෙ PR එක හම්බෙලා නම් තියෙන්නේ ඒගොල්ලෝ අපුඩි ගහන්න ඕන ඕස්ට්‍රේලියාවට. ඒ මව්බිමනේ ඊට පස්සේ එයාගේ රට, එයාගේ වාසස්ථානය බවට එයා පත් කරගෙන තියෙන්නේ. ඒ නිසා ඇයි එහෙම කරන්නේ? ඊළඟට ලාංකික වුණාම ලංකාවේ ඉඳගෙන පකිස්තානයේදී නම් අප්පුඩි ගහන කී තීරුමක් නෑ. ඒගොල්ලෝ ලංකාවට එහෙම නම් ගහන්න ඕන. දැන් මම නම් මොන පැත්තටවත් අප්පුඩි ගහන්නේ නෑ. මම බලාගෙන ඉන්නවා ඒ පැත්ත සතුට වෙන විදිහත්, මේ පැත්ත මැච් එකක් බලපු කාලයක් නම් මත ගන්නෑ. නමුත් ඉස්සර හරි මේ ආතතිය එහෙම තිබුණා. අපිත් ඔය ඉන්න කාලේ වර්ල්ඩ් කප් එකේ මේ බලද්දී මේ කාගේ ළඟත් මහා උද්‍යෝගයක් තියෙන, මහා පුදුම තත්ත්වයක් තියෙන. අපි සාල මැදවල ටීවී තියාගෙන නේද සියලුම එකතු වෙනවා බලපු අවස්ථාවල් තියෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම පේන්නේ මොකද්ද? මේ මමත්වයේ පේන්නේ එක්කෙනෙක් පරාදේ කළා, තව කට්ටියක් පරාදේ කළා, තව කට්ටියක්. ඒ කියන්නේ මම කියලා හදාගත්ත දෘෂ්ටිය මේ උත්තේජනයක් ඇති කරනවා. තමන්ගේ පාර්ශවය නිකන් හරි දැන් අපේ මමත්වයේ හැදුණා නම් අපි ඒ රටක ඉපදිලා ඒ රටේ විදියට අපිට ඒ පැත්තට ඇති වෙන්නේ නැහනේ. අපි මේ පැත්තේ ඉපදිලා මේ විදියට. එතකොට මේ තර්කකාරීත්වය තුළ ඒ ආස්වාදයේ ලැබීමේ, ජය පරාජය ලැබීමේ ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ ජය පරාජය ඉක්ම වූ කෙනෙකුට ශෝකය නැත. ජය පරාජය ඉක්ම වූවෙකුට ශෝකයක් නැත. ඒ නිසා ඔබ ජය පරාජය දෙක කියන එක අපි තුළ පවතින්නේ මමත්වයේ තුළයි. මමත්වයේ ඉක්ම වූකට ජය ලබන්නෙකු පරාජය වන්නෙකු නැහැ. කිසි දැනක මේ ලෝකේ ජයග්‍රහණයක් ලබන්න බෑ. කිසි තැනක ලෝකේ ජයග්‍රහණයක් ලබන්න කියලා දෙයක් නැහැ. මොනවද මේ? නේද? බොහොම පොඩි දේවල්, උංචි දේවල්. ඉතින් මිනිස්සු හිතා ගන්නවා මම ජය ලැබුවා කියලා. මේ කියන්නේ පරාජිත බෝට්ටුවේ ඉඳගෙන, පරාජිත නැමැති බෝට්ටුවේ ඉඳගෙන එක්කෙනෙක් කෑ ගහනවා මම දිනුවා කියලා. ඉතින් අර මේ ගොඩබිමේ ඉන්න ඥානවන්තයා දකින්න අයියෝ මේ මිනිස්සු මොනතරම් බෝඩද. පරාජිත නැමැති බෝට්ටුවේ ඉඳගෙන මම දිනුවා කියලා කෑ ගහනවා. ඒකවල මුළු සමාජයේම මේ ධම්මා සංකාර අපමාදේ සම්පාදේද. මේ පරාජිත බෝට්ටුවක් ලෝකේ තියෙන්නේ, අනිත්‍ය වූ බෝට්ටුවක් තියෙන්නේ. ඒ නිසා ඒක නිත්‍ය කරගන්න බෑ, ඒක අල්ලගන්න බෑ පින්වතුන් කවමදාකවත් අපිට. ලෝකයට දිය වෙන්න ඉඩ හරිනවා මිසක් මේ සියල්ලම අපි මේක එකතු කරන්න හැදුවට, ගණී භවනය කරන්න හැදුවට, මා සතුව පවත්වා ගන්නට, මගේ වසගේ පවත්වා ගන්නට, මගේ කැමැති පරිදි පවත්වා ගන්නට, මම සිතන විදියට පවත්වා ගන්නට කල්පනා කළාට කොයිම වෙලාවකවත් පවතින්න බෑ. ඒ නිසා මේ සියල්ල ස්වභාව ධර්මයට දිය වෙන්නට හරින ඔබගේ මේ ආධ්‍යාත්මික දෘෂ්ටිය, මම කියන්නේ මේ ව්‍යාපාර දිය කරන්න කියලා, ඒක සම්මුතියක්. ඒකේ යන ක්‍රමයක් තියෙනවා, ඒක ශෝක සම්මතයක් තියෙනවා. ඒක ඒ විදිහට ගහගෙන ගලාගෙන යන්න දෙන්නේ ඒක කරන්න. ඒක සිව්පස්සේ ඇති වෙනවා, ඒක ඇති දෙයක් නැහැ. ඒක ආධ්‍යාත්මික ආසත්ත භාවයක් ඇති කරගන්න නැතුව තමන්ගේ බන් ධර්ම අහගන්න කාලය වෙන් කරගෙන මේ කරන්න. මේ සමහර අයට මේ පොඩි සිල්ලර කඩේ කරගන්න බෑ මේ ලොකු බන්ධනයකින් තොරව. නමුත් සමහර මිනිස්සුන්ට කිසි ප්‍රශ්නයක් නැතුව ව්‍යාපාර 100ක් පවත්වාගෙන යන්න පුළුවන්, ඇඟට දැනෙන්නේ නැති වෙන්නේ. වාහන 100ක් පවත්වාගෙන යන කිසි ගහනක් නැතුව ඒක ක්‍රමවේදෙ හැදුවට පස්සේ ඒක ප්‍රශ්නයක් නෑ. එහෙමනම් ඉතින් ලෝක විශාල මේ ව්‍යාපාර දෙන මිනිස්සු මොනතරම් මේ පීඩණයකද නෑ. ඒවයි ක්‍රමවේදයක් තියෙනවා හදලා ඒවට ඒ තැඟවලට නිලධාරි දාලා තිබේ මිනිස්සු සැහැල්ලුවෙන් ඉන්නවා. එහෙම නැත්නම් ඒකයි නායකත්වය කියලා කියන්නේ. ඉතින් හැමදේම ඕනෝඩ වැඩි ආසත්ත කරගන්න උමනාවක් කරන්නේ නැහැ කිසි කෙනෙක්. ඒවයි පවතින විදියට පවතී. ඒව පවතින කාලයක් පැවතිලා නැති වෙන කාලෙද නැති වෙලා ආයාවේ ඔබේ ආධ්‍යාත්මික ජයග්‍රහණය මුල් කරගත්ත ජයග්‍රහණය ජීවිතේ බලාපොරොත්තු වෙන. ආධ්‍යාත්මික ජයග්‍රහණය මුල් කරගත්ත ජයග්‍රහණය බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි. ආධ්‍යාත්මික ඉස්සරහින් යන්න ඕන. දැන් ගොඩාක් අය අංකයකට ගත්ත එක තමයි මේ ධන සම්පත්. මේක තියෙන්න ඕන ඔක්කොම වෙන්න. ඔක්කොම කරන්න මේක තියෙන්න ඕන. ඒක වැරදි. ඒකට මුල් තැන දෙන්න හොඳ නැහැ. ආධ්‍යාත්මික සුවපත් භාවයට තමයි සියල්ල කළ හැකි. ආධ්‍යාත්මික සුවපත් භාවය නැති තැන ධනය හම්බ කරන්න බෑ. කලමනාකරණය කරන්න බෑ. සතුරෙන් ජීවත් වෙන්න බෑ. හරි තීන්දු තීරණ ගන්නත් බෑ. දැන් දැක්ක නේද? ඉස්සරහට එන්න ඕන එක පස්සට આવුත් සිද්ධ වෙන්නේ ඒක තමයි. ඈ ඒ නිසා ආධ්‍යාත්මික සුවපත් භාවය කියන එක ඇතුලේ තියෙනවා පින්නතුනේ මහා විශ්ව ධර්මයක්. කියන්නේ මුළු බුද්ධ ශාසනයෙම මේක ඇතුලේ තියෙනවා. එතරින් තමයි තමන්ගේ කන්ට්‍රෝල් පැනල් එක හැදෙන්නේ. ඒක නිසා අර පිටුපස ක්‍රියාකාරකම් හැම දෙයක්ම යහපත් කියන දේ තුලින්, සාධාරණත්වයේ කියන දේ තුලින් එයා ක්‍රියාත්මක වෙන. කාට හරි යා පොල්ලෙන් ගැහුවත් සාධාරණ ලෙස ඒක ගහන්න ඉගෙන ගන්නවා. තේරෙන්නේ නැහැ. කාට හරි පොල්ලෙන් ගැහුවත් ඒක සාධාරණ ලෙස ගහාවේ. කියන්නේ එහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ එයා හරියට ඒ දේ දන්නවා. මේ ඒ කාලේට මහරහතන් වහන්සේලා හරි දේ වෙන්න පුළුවන්, නැරදි දෙයක් වෙන්න පුළුවන්. ඔය මූකිරිගල කියන ප්‍රදේශයේ එක සුද්දෙක් බුදුහාමුදුරුවන්ගේ මේ ආශ්චර්ය මොකද්ද කියලා කල්පනා කරලා ওই සැතපෙන බුදු පිළිමක ඇවිද්දා කියනවා. ඇවිද්දලා ඇවිදිනකොට මේ මොකද්ද ඕගොල්ලන්ගේ බුදුහාමුදුරුවන්ගේ තියෙන ලොකුකම ආශ්චර්ය කියලා. තාමත් අර ලුණු දෙන කතාවක් ඔය කියන්නේ. තාමත් ලුණු ලේවායෙන් ලුණු දෙනවා කියලා කියන්නේ ඒකට තමයි. ඉතින් ඒකෙදි ඒ හාමුදුරුවෝ ඉතින් අවසානයේ කියන මොකද්ද? දැන් නම් පොඩි නම නරකත් හොඳයි කිව්වලු. අන්න හේව තැන් තියෙනවා. ඒ කියන්නේ හොඳ විදියට. ඒ කාලේ අර පොඩි තියෙනවා හක්ක පිඹිනවා කියලා එකක් කරනවා. මේ පොඩි ඇට වර්ගයක් තියෙනවා. ඒක හපල පොඩි මන්ත්‍රයක් තියෙනවා කියන්නේ මේ මන්ත්‍රෙත් මම දන්නවා. මේ මේ මන්ත්‍රය කියලා පිඹහම ටක් ගාලා සිහිය නැතුව වැටෙනවා. නාහෙන් කටින් ලේ දාලා සිහිය නැතුව වැටෙනවා. කෙලින් මේක මිනිස්සුෙකුට ඒක කියලා පිඹොත් එහෙම. ඉතින් මේ ඒක දාලා සුද්දට පිඹා. පිඹගම සුද්ද වැටුණා. සුද්ද වැටුණාට පස්සේ එදා ඉඳලා බුදුහාමුදුරන්ගේ ආශ්චර්යය දැන් මම දන්නවා. බුදුහාමුදුරුවෝ බලවත් කෙනෙක්. මම කලාන්තේ දාලා වැටුණා. අපේ මොකක් හරි එකක් මේකේ තියෙනවා කියලා එදා ඉඳලා නියෝග කරා එතන ලුණු මල්ලක් දෙන්න. හැම මේ කාලෙ ඉතින් ඒ කාලේදී හරි වටිනවනේ ඉතින් ලුණු මල්ල පන්සලට හම්බ වෙනවා. ඉතින් ඒ වගේ ඒ නරකත් හොඳයි කියන වෙලාවල් එයා දැනගන්නවා. ඒක නිසා මේ අපේ මේ බෞද්ධයෝ ළඟ තියෙන දැනට මේ සම්ප්‍රදායික බෞද්ධයෝ ළඟ තියෙන්නේ අමූලිකා මෛත්‍රිය. අමූලිකා සද්ධාව. ඇත්ත වශයෙන්ම කියතොත් අමූලිකා ගුණකමක් තියෙන්නේ. ඒකෙන් නිවන් දකින්නත් බෑ, ජීවිතේ සාර්ථක කරගන්නත් බෑ, සුගතිගාමී වෙන්නත් බෑ, මොකක්වත් කරන්න බෑ. ඒගොල්ලන්ට පුළුවන්කම තියෙන්නේ එනේන දේශපාලකයට බැන බැන ඉන්නෝ, එනේන පන්සලට බැන බැන ඉන්නෝ, හාමුදුරුවරුට බැන බැන ඉන්නෝ, වටපිටාවේ ඔක්කොටම බැන බැන ඉන්නවා. තමන්ගේ ජීවිතෙත් අරමුණක් නැතුව ඔහි කීව කීව ඉඳීවි මොනවා හරි ආලෝනීලෝ. ඉතින් ඒ නිසා ඒක ඒ අමූලිකා මේ සද්ධාවට බැහැ පින්නතුනේ. ඒ නිසා බුදුහාමුදුරු මේ ආකාර දැනගෙන කරුණුකාර කාරණා දැනගෙන හේතු සාධක දැනගෙන විද්‍යාත්මක න්‍යායකින් කරුණු කාරණා අවබෝධ කරගත් තැනකින් අවදිවන්න කියන එක තමයි ආකාරවති සද්ධාව කියලා කියන්නේ. ඈ ආකාරවති සද්ධාව කියන එකත් ඒක අපි පිටින් ඉගෙනගෙන වැඩක් නැහැ. අපි නිරන්තරයෙන්ම පුරුදු වෙන්න ඕන සාධක දැනගෙන කරුණු කාරණා අධ්‍යයනය කරන්න ඕන එකට. අධ්‍යයනය කරලා දැනගෙන අවදි වෙන්නට ඕන. දැන් මේ ධර්මයේ පිළිබඳව කරුණු කාරණා දැනගෙන අධ්‍යයනය කරමින් Tamanට ඇති වෙන්න ඕන. ඔබ පැහැදෙන්න ඕන ඇත්ත වශයෙන්ම ධර්මයේ කෙරෙහි මිසක් පුජ්‍යලේ කෙරෙහි නෑ. ද මං පුජ්‍යලේ කෙරෙහි පැහැදෙන්න කියන්නේ නැත්තේ හේතුව මෙතන පුජ්‍යලේක් නෑ. ආනන්ද හාමුදුරුව කියා පුජ්‍යලේක් නැහැ. එහෙම කෙනෙක් නෑ. ඒක වැඩක් නෑ. යමෙක් ආනන්ද හාමුදුරුවයි කියලා මේ ID එකේ හඳුන්වන්නේ එක්තරා සීමා කාලයකට ලබා දුන්නු මේ ලේබලයක් පමණයි. නේද? ඒක අවුරුදු 100කට උඩරිමයකට යටත්ව මේ සියලු දෙනා මේ ID එකේ සඳහන් වෙන නාමය තුල හඳුන්වනවා. ලෝක විවාහාරය තුල ඡන්ද ලේඛනයට සහ පැවැත්මට සහ ලේඛන කටයුතු සහ පුජ්‍යල විෂමතාවයන් තුල හඳුනා ගැනීමට සඳහා කරපු මේ හන තැබීමක්, මේ හංවඩු ගැසීමක්. එයා හංවඩු අහලා තියෙනවා මේ නමින් තමයි වා ඉන්න ඕන කියලා ඉවරලා. නේද? හරකුත් ගහන්නේ මේ අහවල් හරකගේ කියලා PR ගහනවා නේද? UMP කියලා ගහනවා, JVP කියලා ගහනවා, මොනවා හරි ගහලා ඒ හරක් ඉන්නේ පාරේ ඉන්න එක එක නම ගහලා තිනවා එක එක සතුන්ගේ. ඉතින් ඒව ගහලා මේ හරක් යනවා. ඒකට හරක අඳුන ගැනීම සඳහා. ඉතින් අපිටත් ඒක තමයි කරලා තියෙන්නේ. ID එකක් ගහලා තිනවා අපි ඇඟේ ගහලා නැතුනට. ඒක අතේ තියාගන්න කියන්නේ ඒකයි. ඉස්සරහද ඇඟේ ගහන්නත් ඉඩ තියෙනවා. ඔව්. මේ ඉතින් ඒ නිසා ඒක හුදු සම්මුතියක් විතරයි. එහෙම දෙයක් නෑ, නමක් නෑ. නිසා අම්ලිපිටියේ ආනන්ද හාමුදුරුවෝ කියලා කෙනෙක් නෑ. එහෙම කෙනෙක් නෑ. ආනන්ද හාමුදුරුවෝ කියලා ආනන්ද කියලා කෙනෙක් නෑ. කෙනෙක් හොයාගන්න බෑ. දැන් ඒක ලෝකයේ අයගේ සම්මතයක්ම පමණයි. ඒක මට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකයේ අය එහෙම මට කියන්නේ. මම කියන්නේ මම ඇමිලිපිටිය ආනන්ද කියලා මට මං කියාගන්නේ නැහැ. මම ඇමිලිපිටිය ආනන්ද නෙවෙයි. කවුරුත් නෙවෙයි. කිසියක් නැහැ. නිර්නාමිකයි. හැමෝම නිර්නාමික වෙන්න, අවේදිත වෙන්න, විරාගික වෙන්න, නිරෝධ සහගත වෙන්න, විමුක්තිදායක වෙන්න, අසංඛාරික වෙන්න, අකාලික වෙන්න, ලෝකෝත්තර වෙන්න. නෙතරින් බලන දර්ශනයක් තියෙන. එතන ඇහැ පවිත්‍රයි. චක්කුණා සංවරෝ සාදු. ඇහැ හරිම සංවරයි. ඇයි? ඒ ඇහෙන් බලන්නේ අර ලෝකෝත්තර පදනමින් මිසක් ලෞකික පදනමින් නම් නෙමෙයි. ඒ ලෝකෝත්තර පදන මහරහ තමයි හැටෙන්නේ, කනට එන්නේ, නාසයට එන්නේ. සම්මයක් යහපත්. හැබැයි ලෝකයේ විසින් පනෝපු හරි කියන දේවල් මම දන්නේ නැහැ. ලෝකයා විසින් වැරදි කියන දේවල් මම දන්නේ නැහැ. සංවේදනා පදනම් කරගත්ත මානව හැඟීම් පදනම් කරගත්ත තැනකින් අවදි වෙලා තමයි ආර්ය ශාවකයෝ වැඩ කරන්නේ. දැන් සමහර වෙලාවට මම ලෝකේ හොඳ නැහැයි කියලා හිතන දෙයක් කරනවා වෙන්න පුළුවන්. ඒක මට සංවේදනා වෙන විදිහට තමයි හැටි. දැන් මම දැකලා තියෙන දේ තමයි මේ කිසිම දෙයක හරි වැරදි කියලා න්‍යායක් දාන්න බෑ. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ චේතනා භික්කවේ කම්මං වදාම. දැන් හොඳයි මෙන්න මේක අරගෙන යෑම වරදක් කියලා කියන්න බෑ. මම මේක කාට හරි දැක්ගක් වශයෙන් දුන්නොත් මේ අතේ තියෙන මේ පහන එයා බොහොම සන්තෝෂයෙන් ස්තුති කරලා අරන් යනවා. එතකොට වරදක්ද? නෑ, වරදක් නෙමෙයි. එතකොට මේක අරගෙන යෑමම හොඳයි කියන්න බෑ. මේක හොරෙන් කෙනෙක් අරන් යනවා. එතකොට එයා හොරෙන් හොරෙන් වටපිට බලලා මේක හිමින් සැරේ බෑග් එකේ දාගෙන ටක් ගාලා යනවා. එතකොට මේක වරදක්ද? වරදක්. දැන් තේරුණා නේද? එතකොට මේක ගෙනියෑම නෙමෙයි වරද බවට පත් වෙන්නේ. මේක ගෙනියන ක්‍රමය. ඒ නිසා මේ ලෝකේ කිසි දෙයක් මේක හරි මේක වැරදි කියලා කියන්න බෑ. ඒ චේතනාවයකට මුසු වෙන විදිය දිහා බලලා තමයි හරි වැරදි කරන්න පුළුවන්. තේරුණා නේද? කන කෑමක් වැරදි කියන්න බෑ. කරන ක්‍රියාවක් වැරදි කියන්න බෑ. කියන වචනයක් වැරදි කියන්න බෑ. දැන් අපි හිතමු බොරුවක් කියන හොඳ චේතනාවේ. එතකොට ඒක වැරදිද? නෑ, ඒක හොඳයි. මම මගේ යාළුවෝ දෙන්නේ තරහ වුණාම මම මතකයි, මට මතකයි මම ඒ දෙන්න යාළුවෝ දෙන්න මිත්‍ර කරගන්න. දැන් අපිට ගැන්නකට යාළුවෝ දෙන්න නැති වුණාම හරි දුකයි. ඒ යාළුවෝ දෙන්න මිත්‍ර කරන්න දෙන්නටම ගිහින් බොරු කියනවා. අර යාළුවට කියනවා ඒ යාළුවා හරි කනස්සල්ලෙන් ඉන්නේ, ඒ වෙලාවේ යාගේ කටට ආපු වචන කිව්වා, එයා දැන් ඒ ගැන දුක් වෙනවා කියලා. අනිත් යාළුවටත් ගිහිල්ලා කියනවා එහොම, එයා දැන් දුක් වෙනවා, එයා ඒ ගැන බොරු වෙනවා. කනස්සල්ලටපත් වෙලා ඉන්නේ මේ, ඇත්තෙන්ම එයා මේ සමාව ගන්න ඕනේ කියලාත් කිව්වා. මෙහෙමයි කියලා කියන මේ දෙන්න දෙන්න අක්ට කියන්නේ අහුණ වෙලාවක මම ඕකට ගහනවා කියලා කියන්නේ. නමුත් මං කිහින් දෙපැත්තටම කියන්නේ දෙන්න සංවේගෙන් වරද බාරගෙන ඉන්නේ කියලා. ඉතින් පස්සේ දෙන්නම දෙන්නට මූණ අහුණාම අර චින්තනේ හොඳයිනේ, දෙන්නම හායි කියලා කතා කරනවා. කතා කරලා ටික කාලයක් මිත්‍ර වුණාට පස්සේ කියනවා ඔය දෙන්න කතා කරේ මෙහෙමයි, මං කරේ මෙහෙමයි කියලා පස්සේ කියනවා. එතකොට තමයි තේරුම් ගන්න. හැබැයි අර ඇත්ත කතාව ගිහින් කිව්වනම් අන්න මෙයාට අහුණ දන ගන්නවයි කිව්වා. ආයි බලාගෙන පරිස්සමෙන් යන්න එපා කිව්වා. මිනිහා පොල්ලක් කරන් යන්නේ ඊළඟට පාරේනකොට. ඉතින් ඒක ආරවුල් වෙනවා. එතකොට ඇත්ත කීම නෙමෙයි මෙතන වැදගත්. ඉතින් මේ බොරු කියන්න එපයි කියලා ශික්ෂාවක් දාගෙන තියෙන මන් දන්නේ මොකට කියනවද කියලා. ඒක මහා මෝඩකමට දාගත් එකක් වගේ මට හැඟෙන්නේ. ඒසයිසා හරි ප්‍රශ්නයක්. ඔක බුදුහාමුදුරුවෝ උහුම එකක් කොයිබකවත් එහෙම සික්ඛාපදං සමාදියාමි කියලා එහෙම එකක් දහලා නැහැ. අර පාණාතිපාතා පටිවිරතෝ හෝති කියලා එදා එවකට තිබුණු රාජ්‍ය සම්ප්‍රදායක ලෝක නීතියක් තිබුණා. ඒකත් බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේ ප්‍රාණඝාතයේ ඒහි සිත අලවන්නට එපා කියන. එතකොට හරිනේ. ඒ අවිහිංසාවාදී ගුණාංග අනිවාර්යෙන් ධර්මයක් තුළ පවතිනවා. එතකොට මුසාව කියන එකෙන් හේතුයෙන් වෙන්නේ සාවද්දි ලෙස කෙනෙකුට හානියක් විපතක් වීම සඳහා පාවිච්චි කරන්න එපා කියන එක. මෙසක් ඇත්ත කියන්න ඕන හැමදේම මේ අර අමූලික විදියට අරගෙන ගිහිල්ලා දැක්ක දේවල් කියන්න ඕන, අහපු දේ ඒ විදියටම එහා පැත්තේ ගිහින් අච්චු ගහන්න ඕන කියලා කියන්න එපා. එහෙම වුණොත් ඔබ මිනිස්සෙක් නෙමෙයි, ෆොටෝ කොපි මැෂින් එකක්. තේරුණා නේද? මේ හිතලා යමක් වෙනස් කරගන්න පුළුවන්කම තමයි සක්‍රීය මිනිස්සෙක් කියලා කියන්නේ. ෆොටෝ කොපි මැෂින් දෙන්න ඕනේ නෑනේ. ඉතින් ඒ නිසා අපිට මේ ලැබිච්ච දේවල් අර අමූලික ශ්‍රද්ධාවෙන් ගත්ත නිසා ජීවිතේ වරද්ද ගත්ත දේවල් නිවැරදි කරගෙන අවදී අප්‍රමාදීව අර ඉන්ද්‍රිය විශේෂම වූ ලෝකෝත්තර වූ අකාලික වූ ධර්මයෙන් පිවිසෙන්න හැම මොහොතකම අමඤ්ඤ මානව දකින්න ඒ දැකලා ඒක පුරුදු වෙලා යම් කිසි දවසක සම්පූර්ණත්වයට පත් වුණාට පස්සේ ඔබේ කිසිම මහන්සියක් නැතුව කැපවීමක් නැතුව ඔබට ඒ தත්වයට පත් වුණාට පස්සේ ඉන්න පුළුවන් එතෙන්ට ගොඩ නැගෙනකන් සතර සම්ප්‍රදාන වීරිය වඩන්න. හැබැයි එකක් ඔබ මතකේ තියාගෙන ඒ වීරිය වඩන්න ඕන, වීරයෙන් තොරවයි නිවන් දකින්නේ කියලා. දැන් ඔයවා පිළිපදින්න එපා. හැම එකක්ම විදර්ශනා කරන්න. විදර්ශනා කරන තැන සත්‍ය අවබෝධයෙන් මතුවේයි. අන්න ඒක තමයි ඔබේ දහම. ඒ කියන්නේ ඔබ තුලින් අවදි වෙන දහම කියන්නේ ඒක. දැන් පිළිගන්න ධර්ම වැඩක් නැහැ. විදර්ශනාව තුල ඔබ තුලම මතුවෙන අවදි වෙන සාක්ෂාත් වෙන ප්‍රත්‍යක්ෂ වෙන දහම තමයි ඔබේ දහම, ඔබේ නිවන බවට පත්වන්නේ. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.